2014 වසරේ 11 මාසෙ 15 වෙනිදා විශේෂිත භාවනා වැඩසටහන. විශේෂයෙන් හඳුන්වා දීමක් කරන්න වෙනවා, පැහැදිලි කිරීමක් කරන්න වෙනවා නව පිරිසක් නිසා. මොකද්ද බුදුරජාණන් වහන්සේගේ භාවනා ක්‍රමවේදය කියන. බුදුරජාණන් වහන්සේ සොයාගත්තේ හරීම ප්‍රායෝගික, හැම මිනිසෙකුටම ජීවිතේ ඇති කරගන්න පුළුවන් දෙයක්. අනිකුත් භාවනා වර්ග, අනිකුත් ආගම් වල Hindu දහම වගේ තියෙන ඒවා, ඒවා කැලෑවල ගිහිල්ලා බොහොම ලොකු පරිශ්‍රමයක් දරලා උදා කරගන්න තියෙන දේවල්. ඉතින් බුදුහාමුදුරුව පෙන්වපු මේ ධර්මය අපි හැම දිනාටම අවබෝධ කරගත යුතු, ප්‍රත්‍යක්ෂ කරගත යුතු, ඒ වගේම ප්‍රත්‍යක්ෂ කරගත හැකි ධර්මයක්. මොකක්ද? සම්මා දිට්ඨිය. කොහොමද සම්මා දිට්ඨිය ඇති කරගන්නේ? නිවැරදි දැකීම. කොහොමද නිවැරදිව ලෝකේ දකින්නේ? දැන් ඔබ හිතන්න පුළුවන් මන් දකින විදිහ මොකද්ද තියෙන වැරද්ද කියලා. නේ එමෙතෙන් පුළුවන්. වැරද්දක් නැත්තම් ඔබට කිසිදු පීඩාවක් නැතු ඇති. හැබැයි වැරද්දක් ඇත්නම් බොහෝ මානසික පීඩා ඇති. එතනින් මනල බලන්න ඔබ හරි දැක්මකද ඉන්නේ, වැරදි දැක්මද ඇද ඉන්නේ කියලා. දැන් අර ගැටලුවට උත්තරේ එතනම ලැබෙනවා. ඊළඟට අපිට හරි දැක්මක් දකින්න ඕන දුක්, පීඩා, වේදනා, ගැටලු, ප්‍රශ්න ඇති නොවන තැනකින් ලෝකෙ දිහා බලන්න ඕන. කොහොමද බලන්නේ? මනුෂ්‍යයෙකු ළඟ නිරායාසයෙන් ස්වභාවයෙන්ම තියෙන්නේ මමත්වය තුළ පදනම්ව දකින දැකීම. එහෙමනේ මේ මම මගේ දැනුමින් ගත්ත ඥාණයෙන් ලෝකෙ දිහා දකිනවා. ඒ ගත්ත ඥාණය එකිනෙකා එකහා සමානද? ඒ නිසා තමයි මේ සමාජයේ එක ආගමක කට්ටියක් ලෝකයේ එක විදියකට දකින, තව ආගමක කට්ටියක් තව විදියකට දකින, තව ජාතිකයෝ ටිකක් තව විදියකට දකිනවා, තව ආගමිකයෝ ටිකක් තව විදියකට දකිනවා. දැන් මේ ලෝකයේ තියෙන ජාතික, වාර්ගික, ආගමික ભેදවල අවශ්‍යතා සම්පූර්ණ කරලා ඉවර කරන්න පුළුවන්ද? ඉවර කරන්න බෑ. ඒ නිසා හොඳම දේ තමයි අර ඔක්කොම පැත්තකට දාලා මිනිස්සෙක් පුබුදවා ගන්න ඕන මනුෂ්‍යත්වය. මිනිස්සෙක් ඇති කර ගන්න ඕන මනුෂ්‍යත්වය. එතකොට අපි ළඟද නැද්ද මනුෂ්‍යත්වය? මනුෂ්‍යත්වය තියෙනවා. ඒ මනුෂ්‍යත්වය වැහිලා තියෙනවා අර පුජ්‍යල මමත්වයේ බහුමතවාද වලින්, ජාතික, සංස්කෘතික, වාර්ණික නොයෙකුත් ભેද භින්නකම් වලින් අර මනුෂ්‍යත්වය ඇහිලා තියෙනවා. ඊළඟට මනුෂ්‍යත්වය නෙමෙයි මතුවෙන්නේ අර වාර්ගික, ජාතික ભેද භින්නකම් තමයි මතුවලා පේන්න පටන් ගන්න. එහෙමනම් ඒ පිටින් තැවරෙච්ච සියලුම ඒ දේවල් අපි කොහොමද මකා දුරු කරන්නේ, ඉවත් කරන්නේ කියලා අපි බලන්න ඕන. එක එක සංකල්ප අපිට පෙන්වන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් ගවයෝ හැටියට ඊළඟට මමත්වය පෙන්වන්න පුළුවන් උදාහරණයක් හැටියට ඔය ගවයෝ බඳින්න වෙල්ලයින් එහෙම තියෙනවා මේ එක එක මුල් වලින් ඉතුරු වෙච්ච කෑලි හරක් බඳින කණු කියලා කියනවා අපි ඒකට. එයා ගිහිල්ලා බඳින මිනිස්සු හරක්. ඉතින් එක දවසක එක හරකෙක් බඳින ඊට පස්සේ අල්ලපු ගැටි තව මිනිස්සෙක් ඇවිල්ලා එතන වෙන හරකෙකුත් බඳලා යන දවස් තියෙනවා. ඉතින් මමත් ඔය හරියට බුදුහාමුදුරු උපමා කළා ගොම් බඳින කණුවක්. මොඩ මිනිස්සුන්ටත් කියන්නේ එයා හරි ගොම්බඳින කණුවක් කියලා. ඒ වගේ මමත්වයත් හරියට ගොම්බඳින කණුවක්. ඇයි? ඔය කණුවේ ක්‍රිස්තියානි ආගම බැඳුත් ඒක බැඳගෙන ඉන්නවා. මුස්ලිම් ආගම බැඳුත් ඒක බැඳගෙන ඉන්නවා. බුද්ධ ආගම බැඳුත් ඒක බැඳගෙන ඉන්නවා. ඉතින් ඕව බැඳගෙන ඉන්නකොට හරියට ගොම්බඳින කණුවක් තමයි. බැඳපු දේ තමයි බැඳන් ඉන්නේ. එල්ලපු දේ තමයි එල්ලගෙන ඉන්නේ. දාපු දේ තමයි උප්පැන්නට කියෝ කියෝ ඉන්නේ. ඉතින් මිනිස්සයාට තව දුරටත් ඥානවන්තයි කිය හැකිද? දුර්වලකමක් නැද්ද මිනිස්සයලගෙ? තියෙනවා. එහෙමනම් අපිට දර්ශනයක් තියෙන්න ඕන. තමන්ට දර්ශනයක් තියෙන්න ඕන. ඇත්ත වුණත් ඇත්ත ලෙස දර්ශනයක් තියෙනවා. බොරුව වුණත් බොරුව පිළිබඳව දර්ශනයක් තියෙනවා. උදාහරණයක් කියන්න. මා කියනවා අපේ නිවසේ වහලට උළු සොයලා තියෙනවා කියලා. මං අහන්නේ ඕක ඇත්තද බොරුද? ඉතින් හාමුදුරුවෝ කිව්වා උළු හොයලා තියෙන, එහෙනම් උළු වෙන්නේ නැති. ඔන්න ඔය වගේ පිළිගැනීම් ටිකක් තමයි තියෙන්නේ ආගම්වල. එහෙම නෙමෙයිද තියෙන්නේ? ස්වර්ගය ගැන කතා කරද්දී දැක්කද? නෑ, ඉතින් තියෙනවයි කියලා කියනවනේ. නිවන කියන එකක් දැක්කද? නෑ, ඉතින් එහෙම එකක් තියෙනවයි කියන්නේ. අපාය තියෙනවද? නෑ, ඒකත් ඔය තියෙනවයි කියලා කියන්නේ. හැබැයි ওই හැම එකක්ම මේ මනස තුල තියෙන ස්වභාවයකට කතා කරලා කියපු කතා ඒකට අනුස්රූපීව අනුකූල ලෝකේ තනක් තියෙන්න පුළුවන්. හැබැයි ඒකට ප්‍රත්‍යක්ෂ කරගන්න ක්‍රමවේදයකුත් අපි ළඟ තියෙන්නට ඕන මේ භවයේදී. මොකද කවුරු හරි ඔබ කියන්නේ නැත්තේ දැකලනේ. ඒ දැකපු විදිය අපි දකින්න ඕන. හරි. ඒව ගැන ගොඩාක් අපිට හොයන්න බැරි නම් අපිට එක කාරණයක් ගැන හොයන්න පුළුවන්. මොකද්ද? මගේ සිත ක්‍රමානුකූල කරගන්නේ කොහොමද? මීට වඩා සුවදායේ සැප විදියට පාවිච්චි කරගන්නේ කොහොමද? කවුරුත් ආසයි මේ ඔක්කොම කරන්නේ මොකටද කියලා හෙවොත් ඒගොල්ලෝ කියන දේක් තමයි වඩා සතුටින් ජීවත් වෙන්නේ. රස්සාවකට ගියන්නේ ඇයි? වඩා සතුටින් ජීවත් වෙන්නේ. ගයක් හදන්නේ ඇයි? වඩා සතුටින් ජීවත් වෙන්නේ. නිරෝගී වෙන්නේ ඇයි? වඩා සතුටින් ජීවත් වෙන්න. විවාහයක් වෙන්නේ ඇයි? වඩා සතුටින් ජීවත් වෙන්න. ළමයි හදන්නේ ඇයි? වඩා සතුටින් ජීවත් වෙන්න. ඒගොල්ලෝ ලොකු ලොකු පාසල් ගිහලා උසස් වීම් වලට පත් කරවන්නේ ඇයි? වඩා සතුටින් ඉන්න. වාහනයක් ගන්න ඇයි? වඩා සතුටින් ඉන්න. ඉතින් අහන්න තියෙන්නේ වඩා සතුටින් ඉන්නවද? අපි විසඳුම් හැටියට ගන්න දේවල් පස්සේ අපිට ප්‍රශ්න බවට පත් වෙනවද නැද්ද? බැඳීම් ඇති කරගන්නේ වඩා සතුටින් ඉන්න. බැනීම් වේදනාවක් බවට පත් වෙනවද නැද්ද? පත් වෙනවා. දැන් අපි මේ ලෝකයේ ගන්න පිළියම් ක්‍රියාමාර්ග වලින් ලෝකයට සහ මිනිස්සයට එන්න එන්නම විනාශයක් වෙනවා මිසක් විසඳුමක් වෙන පාටක් නෑ. ඒක තමයි තියෙන්නේ. හොඳටම දියුණුවයි කියන නගරවල මේ මුඛවාඩමක් දාගෙන පාරේ ඇවිදින්න සිද්ධ වෙන්නේ ඒකයි. ඒකට හේතුව වාතය තම අපරිශුද්ධ. එහෙනම් අපි විසඳුම සොයන්න ඕන කොහෙන්ද? භෞතික ලෝකෙන් නොවේ. අපි සොයන්නට ඕන විසඳුම ධර්මයේ. ධර්මයේ තියෙන්නේ කොහෙද? පොත්ගුල්වල නොවේ. පොත්ගුහාවක නොවේ තියෙන්නේ. ඒක තියෙන්නේ තමන්ගේ හිතේ. තමන් ළඟ තියෙන්නේ. තමන් තේරුම් ගන්න උදව්වක් විතරයි සද්ධර්මෙන් කරන්නේ. ඔබ තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙක් නම් එයාට උදව්වක් කරනවා. එච්චරයි. ඔබ ගමන හොයන කෙනෙක් වෙන්න ඕන. ඔබයි ඇවිල්ලා අහන්න ඕන සයන්හස නිවන් පුරයට යන පාර මොකද්ද? අපි සුපර් සෝන් එකට එන පාර හැවුනේ මෙච්චර වෙලා කෝල් කරන්නේ නේද? ඒ වගේම හරියට පාර මෙතන ඉන්නගෙන කියනකොට මෙතෙන්ට එන්න පුළුවන්කම ලැබුණා. දැන් අපිත් ඒ නිවන් පුරේ ඉන්නවනම් ඔය ඇත්ත අපෙන් අහනවනම් පාර මෙතන ඉඳලා නිවන් පුරේට යන පාර කියන්න පුළුවන්. කොහොමද යන්නේ නිවන් පුරේට යන පාර? නිවන කියලා කිව්වහම අපිට තියෙන ආකල්පේ වැරදි. අපිට තියෙන ආකල්පේ මොකන්ද නිවන පිළිබඳ? මලාට පස්සේ උපදින්නේ. මේ කවුරුත් නිවන් දකීද? නිවන් දකින්නේ. නිවනේගේ අර්ථය තමයි මේ භවයේදීම දැවීමක් නැතුව ජීවත් වීම. නිවනට කියන තව වචන ටිකක් තමයි සැනසීම, මෘදු බව, සැහැල්ලුව. ඒ ඔක්කොමත් නිවනට කියන දේ. නිරෝධ සහගත බව නිවනට කියන කාරණා. ඉතින් අපි අර ඈත නොපෙනෙන ස්වර්ගය වගේ නොපෙනෙන නිර්වාණ හිතේ තියාගෙන ඉන්න මිනිස්සෙකුට කිසිම පිහිටක් ඇතයි කියලා මානව විශ්වාස කරන්නේ නැහැ. ඒක පිහිට වෙයි කියලා. ස්වර්ගයේ පිහිට හිතන මිනිස්සුන්ට ස්වර්ගය හම්බ වෙන්නේත් නැහැ. නිවනේ පිහිටක් පරලොවෙන් හිතන මිනිස්සුන්ට නිවනේ පිහිටකුත් හම්බ වෙන්නේ නැහැ. ඒකයි වැදගත්ම කාරණේ. එක මිනිසෙකුත් කියලා තිබ්බ කිසිම මිනිසෙකුට ස්වර්ගයකට ස්වර්ගයට යා නොහැකි මන්ද ඔවුන් ස්වර්ගයේහි ලිපිණය නොදන්නා බැවි. එතකොට නිර්වාණයත් ලිපිණය දන්නේ නැතුව වලුත් එහෙම මොකද වෙන්නේ? ආ නිහිලමාරයි. ඒ නිසා ජීවත් වෙලා ඉදීම ස්වර්ගයට යන්න පුළුවන් කෙනෙක් තමයි මරණින් පස්සේ ස්වර්ගයේ යන්නේ. ජීවත් වෙලා ඉදීම නිවෙන්න පුළුවන් කෙනෙකුට පමණයි කැමතිනම් නිවන් දකින්න හැකියාව තියෙන්නේ. දැන් අපි සතෙක්නේ. දැන් අපි සතෙක්. මේ සතා දැන් මෙහාට ඇවිල්ලා ලංකාවට බිහි වෙලා කොච්චර කාලද? අවුරුදු 40යි 50යි නේද? 60යි 30යි 35යි හැම කියන්න පුළුවන්. මේ සතා 2050 වෙනකන් ඉඳීද? නේද? ඊට පස්සේ මේ සතාට මොකද වෙන්නේ? ඊට පස්සේ නෑයෝ දීපන වස්තුව එහෙම හිතන් ඉන්නව නම් ඔන්න ඒකට උත්තරේ හම්බ වෙනවා යාළුවෝ. ඈ නෝනට මහත්ය, මහත්යට නෝන පිට වේද? ඈ 2050 වෙනකොට කොහෙද ඉන්නේ? 2050 වෙනකොට ඔබට වයස කීයද? පතරින්න ගොඩක් දෙනෙක් ඉන්නේ නැද්ද කියන්න අමාරුනේ. කොහොමද 2080 විතර වෙනකොට නම් අපි කවුරුත්ම නැහැ. බොහෝ වෙලාවට නැහනේ. පතරින්න සියලුම දෙනා 2080 2100 කැලෙන්ඩරේ දකින්නේ නැහැ. අපි මේ ඉසිරියලා යන්න ඕන. එතකම් මෙතන ඉන්නවා ලොකු රාමුවක් හදාගත්ත පුජ්‍යලයෙක්. මම මේජර් කෙනෙක් හැටියට බලන්න ඕන මේ ලෝකෙ දිහා. මේ මම බ්‍රිගේඩියර් කෙනෙක් වගේ බලන්න ඕනේ. මෙහෙම ඉන්නේ බ්‍රිගේඩියර් ඉන්නේ මෙහෙමයි. මම ප්‍රෙසිඩන්ට් වගේ ඉන්න ඕනේ මෙහෙම. මම හාමුදුරුව වගේ බලන්න ඕනේ. මම ඉන්න ඕන බ්‍රිගේඩියර්ගේ නෝනා වගේ ඉන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නානේ. එහෙමත් තේනානේ නේද? ඉතින් අපිට හැමෝටම එක එක ෆ්‍රේම් එකක් රාමුව තියෙනවා. ඉතින් ඒ රාමුව කඩන්න මේව කරලා අපි අර සරල වෙලා මේ නිවට නියාලු ගතිය ඇති කරගන්න කියන නෙමෙයි මේ. ඒව තියෙනවනේ. ඒක බාහිර දෙයක්. නමුත් ඒක වරද තියෙන එක පරමාර්ථයක් කරගන්න එක. දැන් ඉඩමක් තියෙනවනේ ජීවත් වෙන්න. හැබැයි ඒක සම්මුතියක් බාහිර දෙයක්. ඒක පරමාර්ථයක් නෙමෙයි. මොකද මට ඊටමත් නැහැ. ශරීරයක් තියෙන උන ජීවත් වෙන්න. ඒක සම්මුතිය. නමුත් මේක මගේ ශරීරය නෙමෙයි. චින්තනයක් තියෙන උන මිනිස්සුෙකුට. ඒක මගේ චින්තනය නෙමෙයි. ඉක්මනින් වැඩ කරජුත්තු කරන්න ඕන. ඒ තුල මමෙක් නෑ. ලස්සනට පිරිසිදුව ඉන්න ඕනේ. නමුත් ඒ තුල ආත්මයක් නෑ. එහෙමනම් මේ බාහිර ක්‍රියාකලාපයක් වෙනස් කරන්න කියන දෙයක් නෙමෙයි, අධ්‍යාත්මික වෙනසක් ඇති කරගන්න කියන කාරණය. අපේ චින්තනයේ විද්‍යාත්මකවද ඒ චින්තනය ගලාගෙන යන්නේ සත්‍යවාදීද අසත්‍යවාදීද? අසත්‍යවාදී. තාම බරපතල ප්‍රශ්න. අසත්‍යවාදී ලෙසයි ගලාගෙන යන්නේ. සත්‍යවාදී ලෙස නෙමෙයි. අපිට ඉතාම ප්‍රබලව අපේ ඇඟ තුල දනවන මම කියන වචනය මොනතරම් අසත්‍යවාදී. මේ මොහොතේ හුස්ම ගන්නවා. මම තනියෙන් මමයි කියලා හිතනවා. මේ ජලය ශරීරයට දාගෙන ඉන්නවා. මම තනියෙන් මමයි කියලා හිතනවා. මහ පොළවේ සාරය ධාන්‍ය වර්ග මේකට දාලා මේ කිලෝ 60 70 80 90 බර කරගත්තා. මම මමයි කියලා හිතනවා. හිරු එළියේ ආලෝකයෙන් උණුසුමින් ජීවත් වෙනවා. අපි ගෙව්වද? මුදල් ගෙව්වද ඒවට? මමයි කියලා හිතනවා. ඒ තියෙන දේවල් වලට මේ ශරීරයේ කොටස් ටික අපි බෙදලා දෙනවා. කොහොම මට ඉතුරු වෙන නියපොත්තක්වත්? කොහොම මට ඉතුරු වෙන කෙස් ගහක්වත්? දැන් ඇයි අපි මේ විදියට මේ හදාගන්න උත්සාහ කරන්නේ? මේ විදිහට චින්තනයක් අපි ඇති කරලා පොඩ්ඩක් මේ ලෝකෙ දිහා බලන්නේ උත්සාහ කරන්නේ. වැරදි සංකල්පය දුරු කරනවා නේ. වැරදි සංකල්පය. සංකල්පයක් මේ ලෝකෙ වැඩ කරන්නේ මේ. එතකොට අපි නිවැරදි සංකල්පයට එන්න ඕන. ප්‍රමුඛ සියලු දෙනාටම පොදුවේ තියෙන වැරදිම වැරදි සංකල්පය කුමක්ද? පොදුවේ සියලුම ජනතාවට තියෙනවා. දැන් බුද්ධාගමේ අයට ඒක බුද්ධ සංකල්පය, කතෝලිකයට කතෝලික සංකල්පය, මුස්ලිම් කෙනාට මුස්ලිම් සංකල්පය, හින්දු කෙනාට හින්දු සංකල්පය තියෙනවනේ. ඒව ඇරුණට පස්සේ පොදුවේ අපි ඔක්කොටම තියෙන වැරදිම වැරදි ප්‍රබල සංකල්පය කොහොමද? ඈ? මමත්වය. මම. ඔබ පොදුවේ කාටවත් නැද්ද? ඔක්කොම ආගම් වල ඉන්න ඇයිද තියෙනවා. ඒතකොට අර සංකල්පත් එක්ක වැඩි අපි ගැටෙන්න යන්න හොඳ නැහැ. ඒවා මෙහෙම ගත්තට පස්සේ ඒව එහෙම තමයි. වට්ටි අම්මගේ පුතාට වට්ටි අම්මා වටිනවා. මහරජිනගේ පුතාට මහරජිනත් වටිනවා. හැබැයි කාටවත් කියන්න බෑ වට්ටි අම්මට වඩා මහරජින වටිනවයි කියලා. මොකද වට්ටි අම්මගේ පුතාට වට්ටි අම්මා වටිනවා. ඒ වගේ ඔය ආගම් එහෙමයි. ආරම්භරික ආව සංස්කෘතික චාරිත්‍ර චින්තනය මෝඩකම හරි මොකක් හරි එකක් තියෙනවා. හැබැයි එක දෙයක් වෙනස් කරගන්න පුළුවන් මිනිස්සුන්ට. මොකක්ද? මමත්වය. මමත්වය වෙනස් කළොත් එපමණකින්ම යා මේ ලෝකේ සත්‍ය දකිනවා. මොකද මමත්වයේ තමයි රතු පාට හරක් කළු පාට සුදු පාට හරක් ගස්වැදී. මමත්වයේ නැති කෙනෙක් කිසිම ජාතියක් වර්ගයක් කුලයක් ගෝත්‍රයක් කිසි දෙයක් කර තියා ගන්න ගස් බැඳ ගන්න කෙනෙක් නෙමෙයි. යාට මොකක්වත් නැහැ. මොකක්වත් නැහැ. එයා කිසිම ජාතියකට අයිති නැහැ. එයා කිසිම ආගමකට අයිති නැහැ. ඔන්න ඕකයි බුදුහාමුදුරන්ගේ දර්ශනය. ඉතින් ඒක මැකුණා. ඒක අපේ සමාජය තුලින් දුරව ඈත්ව ගියා. ඈත්ව ගියපු නිසා අපි තවත් ආගමක් වුණා. අපි තවත් සංස්කෘතියක් වුණා. අපි තවත් ජාතියක් වාර්ගිකය පිරිසක් බවට පත් වුණා. මේ ජාතික වාර්ගිකත්වය සෝදනය කිරීමක් පමණයි බුදුදහමෙන් කරන්නේ. එහෙම නැතු වාර්ගිකත්වයක් හැදීමක් නෙමෙයි. ඇයි එහෙම අපි කරගන්න ඕන? එසේ පිළිතුරු සපයා ගැනීමෙන් පමණයි සමස්ත ජනී ජනයාටම සාමයෙන් ජීවත් විය හැකේ. තමා තුළ තමන්ට සාමයෙන් ජීවත් විය හැකේ. දැන් බලන්න, තමන්ට තියෙන වේදනා දෙන ප්‍රබලම සාධකය කවරක්ද? තමන්ගේ මමත්වයේ තරම් තමන්ට වේදනා දෙන වෙන කෙනෙක් නෑ. තමන්ගේ මහත්ය ඔච්චර වේදනා දෙන්නේ නෑ. තමන්ගේ නොහන ඔච්චර වේදනා දෙන්නේ නෑ. තමන්ගේ දරුවෝ ඔච්චර වේදනා දෙන්නේ නෑ. කොටින්ම කියනවා නම් තමන්ගේ හතුරා ඉන්නවනේ. අල්ලපු වැටේ හරි වැටවල් 10කට එහා හරි හතුරෙක් ඉන්නවනේ. ඒ හතුරත් ඔච්චර වේදනා දෙන්නේ නෑ. මමත්වයේ තරම්. එතකොට කියන්න පුළුවන් නේ, හාමුදුරනේ මමත්වයේ සැපත් දෙනවනේ. ඔව්, මමත්වයේ සැපත් දෙනවා. සැප වේසිය පමණයි. සැප වේසයක් විතරයි තියෙන්නේ. සැප වේසයක් විතර කොහොමත් මිනිස්සුගේ ජීවිතවලත් තියෙන ඕකම සැප වේසයක්. ලොකු වාහන, කන්නාඩි ඉස්සරහා පැය ගාණක් ඇඳලා එළියට බහැලා, ඇඳුම් කරකන ඉත්තන් මේව දාලා මොකද්ද මේ හදන් හදන්නේ? ඕ මොනවද පොෂ් ලුක් එකක් හදන්න හදනවා නේද? ඒව හදන්න හදනවා. ඒව ලුක් එක හැදුවට සැප වේසේ. වෙස් ගැන්විලා තියෙනවා සැප වේසේ. ඊළඟට ඔය තණ්හා රති රගා කියන ඒවත් අර මාරු දුවරුත් ඒක පෙන්නේ. වෙස් විතරයි ලස්සන. වෙස් යට තියෙන මාරු ධර්මතාවය. ඒ නිසා අපිට සුවිශේෂයෙන් අපේ ජීවිත පිළිබඳව ගැඹුරින් හිතන්නට අවකාශයක් තියෙනවා. කල්පනා කරන්න සිතන්නට අවශ්‍යයි කියන කාරණය අපි මතක් කරමු. දැන් ඔන්න මූලික වටපිටාව හදාගත්ත ගහ කපන්න. ගහ කපන්න කියලා කියන්නේ මමත්වයේ දුරු කරන්න අවශ්‍ය නම් ඊට වටපිටාව ලැබුණා. ඊට පස්සේ මමත්වයේ කෙසේද නැති කරන්නේ? කොහොමද මමත්වයේ නැති කරන්නේ? අලුත් ත්‍රිදියකට තමන්ගේ ඥානෙ යොමු කරන්න ඕන. චින්තනෙ මෙනෙහි කරන්න ඕන. ඒකට කියනවා ධර්මානුකූලව සිතනවා කියලා. හැබැයි මේ ධර්මානුකූල සිතීමේ චින්තනය ජනප්‍රිය නෑ මේ රටේ. ප්‍රසිද්ධ නෑ, හැමෝම දන්නේ නෑ. ආගමානුකූලව හිතන්න දන්නෝ, අර සද්ධර්මානුකූලව හිතන්න දන්නේ නෑ. ජාතිකානුකූලව ආගමානුකූලව එහෙම හිතන්න දන්නවා, අර සද්ධර්මානුකූලව හිතන්න දන්නේ නෑ. කොහොමද මම හිතන්නේ? මෙතන මමෙක් නෑ කියලා හිතන්න ඕනද මමෙක් ඉන්නවා කියලා හිතන්න ඕනද? මේ සත්‍ය මොකද්ද? මමෙක් නැති එකද මමෙක් ඉන්න එකද? මොකද්ද සත්‍ය? මමෙක් කියලා කෙනෙක් ඉන්නවද මමෙක් කියලා කෙනෙක් නැද්ද? ඔක වෙනසක් තියෙනවා. මමෙක් ඉන්නවා කියන්නේ කවුද? මම කියන්නේ. මමෙක් නැහැ කියලා කියන්නේ කවුද කියන්නේ? ආ? මම කියන්නේ. අපිට තේරුණාද විශේෂ දෙයක් ඒකේ? මමෙක් නැහැ කියලා කියන්නේ කවුද? මමයි කියන්නේ. මම ඉන්නවා කියලා කියන්නේ කවුද? මමයි කියන්නේ. මමත්වයක් නැති කෙනෙක් කොහොම නිර්වචනයක් ලබා දෙයිද ඔයට? කොහොමද මමත්වයක් නැති කෙනෙක් ලබා දෙන නිර්වචනය? ලෝකෙ තියෙන්නේ මොකද මේ ගස්ටනවලට ප්‍රශ්න එක. මේක හරි මේක වැරදි. මේක මෙහෙමයි මේක මෙහෙමයි. මමත්වයක් ඇති මිනිස්සෙකුට තමයි මේ ભેද බින්නකම් ඔක්කොම තියෙන්නේ. මමත්වයක් නැහැ කියලා තර්ක තියනවා, මමත්වයක් තියෙනවා කියලා තර්ක තියනවා. මේක සත්‍යයි කියලා තර්ක තියෙනවා, මේක අසත්‍යයි කියලා තර්ක තියෙනවා. කාටද තියෙන්නේ? මමත්වය ඇති මනුෂ්‍යයට. මමත්වය නැති මනුෂ්‍යයට? මොනවද තියෙන්නේ? මොනවද ඉතිරේ? ඔන්න ඔය නිහඬ බව පමණයි. ඔන්න ඔය නිහඬ බව පමණයි. ඔය නිහඬ බව ඇතුළත කිසිම වේදනාවක් කිසි ප්‍රශ්නයක් නැහැ, කිසි ගැටලුවක් නැහැ. ඕක තමයි මාර්ගය. මාර්ගයේ ඵලය ස්ථානේ තව ගොඩාක් ඈත. ඔය ගමනේදී මම කරන කිසි වැඩක් නැහැ. මම කරන දේවල් එකතු වෙන්නේ මමත්වයට. මම නොකරන යමක් ඇද්ද අන්න ඒ දේ තමයි මමත්වේ නිදහස් වීමට උපකාරක වෙන්නේ. බලන්න ඔබ ජීවිතේ මම නොකරපු වැඩක් කියන්න බලන්න. ඔබේ ජීවිතය තුළ ඔබ කරපු වැඩ අතරේ මම නොකරපු වැඩ. එනිසා බුදුවරු රහතන් වහන්සේලා ආර්ය ශ්‍රාවකයෝ පමණයි මම නොකරපු වැඩ තියෙන්නේ. මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනේ මම වැඩම කරපු ගමනක් නෙමෙයි. ඒකයි තියෙන්නේ. ඔබ කරන කියන හැම දෙයක් තුළම මම හොඳ කළෙත් මම, නරක කළෙත් මම. හොඳ කලෙත් මම, නරක කලෙත් මම. ඒක හොඳයි කියලා නිර්මාණය කරන්නේත් මම, ඒක නරකයි කියලා නිර්මාණය කරන්නේත් මම. සමහර අයට සමහර දේවල් හොඳයි, සමහර අයට සමහර දේවල් නරකයි. සමහර රටකට හොඳ දෙන දේ සමහර රටකට නරකයි. මොකද ආත්ම සංවේදීව බලා වැඩ කටයුතු කරන මිනිස්සු නොවේ ඉන්නේ. ආගමික හා ජාතික වාර්ගික හා සංස්කෘතික න්‍යායන් මත ජීවත් වන මෝඩ ජනී ජනෙක් තමයි ලෝකෙ කොච්චර දියුණු වුණත් ඉන්නේ. ඒකයි තියෙන්නේ. ඒ හැටි ඔබ තුළ විසඳුම ඔබම සොයාගත යුතුයි. මම නොවී ලෝකය දකින්න. මම නොවී net හැර බලන්න. මම නොවී ශ්‍රවණය කරන්න. මම නොවී සිතන්න. මම නොවී ජීවත් වන්න. කොහොමද මම නොවි ජීවත් වෙන්නේ? ක්‍රමවේද යොදවමින් හැමදාම අපි එක් එක් ක්‍රමවේදවලට බැසගත්තා. මේක සියලු ක්‍රමවේදවලින් නිදහස් වීම. මම නොවි ජීවත් වීම එතනයි තියෙන්නේ. එක් එක් ක්‍රියා මාර්ග අනුගමනය කරමින් අපි ක්‍රියාත්මක වුණා. ඒවයින් නිදහස් වීමක් තමයි. මම නොවි ජීවත් වීම. අපි ක්‍රමයකට හිතන්න, ක්‍රමයකට බලන්න මහන්සි වෙනවා. ඒකෙන් ඉවත් වීම තමයි මමත්වේ නිදහස් වීම. එක ක්‍රමයක් අපි අතහරින්නේ තවත් ක්‍රමවේදයක් ග්‍රහණය කරගෙන. ඒක නිදහස් වීම තමයි මමත්වේ නිදහස් වීම. මමත්වයෙන් තොරව සිතන්නට පුරුදු විය යුතුයි, පුරුදු වෙන්න උත්සාහ කළ යුතුයි. එවිට අපිට මේ ලෝකේ ඇත්ත සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. පුජ්‍යල සත්‍යයක් නෙමෙයි, තථාගත සත්‍ය. දැනට සාමාන්‍ය ලෝකේ මිනිස්සු අපිට තියෙන මොන ශක්තියද? පුජ්‍යල සත්‍ය. පුජ්‍යලයාගේ පුජ්‍යලයාට සංකල්පමය සත්‍ය. තථාගත සත්‍ය. තථාගත සත්‍ය කියන්නේ තත්තාකාරය. තත්තාකාරය තත්තාකාරය කියන්නේ කවරක්ද? තත්තාකාරයෙන් තමා දෙස බැලුවොත් තමන්ට කුමක්ද දැනෙන්නේ? මට අයිති කිසිම දෙයක් නෑ කියලා දැනෙන්නේ නෑ. ඊටත් වඩා දෙයක් දැනෙනවා. නෑම නෑ කියලා. ඊළඟට තත්තාකාරයෙන් ලෝකය දිහා බලනකොට පුත්තා මත්ති ධනම් මත්ති ඉති භාලෝ විහඤ්ඤති. ඒ වචන දෙකක් එකතු කරලා ඒ කිව්වට පුත්තු ධනේ කියලා හැමදේ කරහම ඒක විසුරුවා දකින්න ඕන. නොයෙකුත් දේවල් ඇත ඇතය කියලා හිතනවලු ඉති භාලෝ විහඤ්ඤති බාල ජනයා. ඉතින් මේ ලෝකේ ඉන්න 90%ක්ම බාල ජනයා. මේ ඉඩම, මේ කොටස, මේ මෙහෙම කියලා ඔක්කොම හිත හිතා යුද්ධ ප්‍රශ්න ආරෝ මේ ඇති කරගන්න අයනේ රට. නේද? හරි උනන්නේ තියෙන රට පිළිබඳව. පකිස්තානයේ අයට ඒ උන, ඇමරිකාවේ අයට ඒ උන, ලංකාවේ අයට ඒ උන. උන නැත්තම් උන හදනවා. උන හදලා කුලප්පු කොල්ලා හරි එයාව උච්ච කරලා පොඩි තල්ලුවක් දීලා කොහොම හරි එතෙන්ද දානවා මිනිස්සු. ජාතිකත්වේ නැත්තම් ඒක ඇඟි හදනව කොහොම හරි. ඒක කොච්චර දුරට හදන්න පුළුවන්ද? මනාගෙන මැරෙන තත්ත්වයට හදන්න පුළුවන්. කෙලෙගේ මමත්වය එහෙම හදන්න පුළුවන්. එහෙම හදන්න පුළුවන්. ඒක තමයි ලෝකේ මමත්වය තියෙන මිනිස්සුන් සින්ගෙන් සෑහෙන ප්‍රයෝජන ගන්න පුළුවන් ත්‍රස්තවාදීන්ට. විශාල ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් මම ජීවිත කාලෙම බණ කිව්වට මං වෙනුවෙන් මරාගෙන මැරෙන්න තරම් වැඩ කරන්න පුළුවන් මිනිස්සෙක් මට හදාගන්න බෑ. තේරෙනවද? ඒ මිනිස්සුන්ගේ ජීවිතේ ඒ මිනිස්සු ළඟ තියලා ඒ මිනිස්සුන්ට ජීවිතේ තෝරගන්න අවකාශය සලස්සනවා මිසක් අපේ මතයට නැඹුරු කර ගැනීමක් අපි කරන්නේ නැහැ. නමුත් ත්‍රස්තවාදී නායකයෙක් වෙනවා. මිනිහට බැරිද එක විනාඩි පහකින් තමා වෙනුවෙන් මරාගෙන මැරෙන පුජ්‍යලයක් නිර්මාණය කරන්න? පුළුවන්. ඔහු ආමන්ත්‍රණය කරන්නේ සහෝදරයා කියලා වෙන්න පුළුවන්, සහෝදරිය කියලා වෙන්න පුළුවන්. ඔහු දක්වන ප්‍රේමය අම්මා තාත්තගේ ප්‍රේමයට වඩා තදින් දැනෙන එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒ තුළ ඒ පුජ්‍යලයා කරන්න මොකද? එතකොට බලන්න මේ අපිට වඩා පුදුම මේ කුසලතාවයක් හැකියාව ත්‍රස්තවාදීකට තියෙනවා. වේගවත්. ඒ වගේම ආගමික මත පතුරවන සමහර අයට පුදුම බලයක් තියෙනවා. මේ නැති එකක්. පේන්නේ නැති එකක්. නැති සංකල්පයක්, දැක්කේ නැති එකක්, කවදාවත් ජීවිතේ ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි දෙයියෙක් හරි භූතයෙක් හරි යකෙක් හරි කුම්බාණ්ඩෙක් හරි මොකෙක් හරි දාලා එයාගේ ඔළුවට දෙන්න බැරිද? දෙන්න පුළුවන්. ඒක තමයි පුදුම කියන්නේ. ඒක තමයි සංකල්ප කියන්නේ. මනුෂ්‍යයට ඒක 20-35ක් ඔළුවට කියනකොට කියවනකොට මොකද වෙන්නේ? ඕනම බොරුවක් 25 වතාවක් විතර කියනකොට ඒක ඇත්තක් වෙනවලු. දවසට පස්සරයක් හය සැරයක් දෙයියෙක් ඉන්නවයි කියලා ගෑ ගහන මිනිස්සු පුරුදු කරාම ඒ තුල උම්මාදයක් හටගන්නවා. තත්ත්වාරෝපණයක් ඇති වෙනවා. ඒ තුල මිනිස්සු මොඩිය වගේ ක්‍රියාත්මක වෙනවා. මනකල්පිත මනෝමය ලෝකවල අතරමං වෙලා මිනිස්සු අතරමං කරන්නේ කවුද? ඒව පතුරවන අය වෙන්නේ නැති අපි ඉතින් කියන්නේ. ඉතින් ඔබත් කොතනද ඉන්නේ? බහුමත අත්තවාද, තමා විසින් හදාගන්න මත බහුමත, ඒ ටික සියල්ලම පැත්තකින් තියන්න බලන්න. ඒ ටික සියල්ලම පැත්තකින් ඔබට පස්සේ තමයි ඔබට සජීවී දර්ශන පේන්න පටන් ගන්න ලෝකෙ. නැත්තම් ඔබට හැම දෙයකින්ම පේන්නේ අර පැරණි වීඩියෝ එක, රෙකෝඩින් එක පේන්නේ. ඈ සජීවී දර්ශන පේන්නේ අර බහුමත පැත්තකින් තිබ්බට පස්සේ. හොඳයි බලන්න, ඔබ ළඟ තියෙන බහුමත කියන්නේ බාහිරෙන් ලැබෙන බොහෝ දෙනාගේ මත. ඒකනේ බහුමත ටික පොඩි කාලේ ඉඳලා ලැබුණා. ආයන්න කියපු තැන ඉඳලම අපිට ලැබුණනේ නේද? ආයන්නනේ. ඒ වගේ දිගට හම්බ වෙනවා. එතනින් හම්බුණාට පස්සේ ඒ ඔක්කොම මත ටික දැම්මා. පල්ලියට ගියා නම් එයා, කෝවිලට ගියා නම් එහෙම, පන්සලට ආව නම් එහෙම, සමාජයට රටකට ගියා නම් එහෙම, ඔය මත ටික දැම්මා. ඔය ටික ඔක්කොම තියන්න බලන්න ටිකක් පැත්තකින්. ආයන්න කියන අකුරේ ඉඳලම තියන්න. දැන් බලන්න ලෝකෙ දිහා. එන් පස්සේ තමයි මනුෂ්‍යයාගේ මනුස්සකම කියන එක මතුවෙන්නේ. නැත්නම් මනුස්සකම නෙමෙයි තියෙන්නේ. මේ නිසා මේ ආගම්වාදියෝ ජාතිවාදියෝ මිනිස්සුන්ගේ මනුස්සකම වහනවා. දැන් මම ආගමක් උගන්වන කෙනෙක් නෙමෙයි. මම ජාතියක් ගැන කතා කරන කෙනෙක් නෙමෙයි. මම මනුෂ්‍යකම ගැන කතා කරන කෙනෙක්. මනස උසස් වූ කියන්නේ. ඒ මනුෂ්‍යකම හැම කෙනෙකුටම පාද ගන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ? ඒවත් එක තරහට නෙමෙයි. ඒව තිබීමෙන් තමාට මානසික සහනය නැති වෙනවා, සමාජයට මානසික සහනය නැති වෙනවා, ප්‍රශ්න වැඩි වෙනවා. ඒව නැත්තම් මිනිස්සු උසස් චින්තනයකින් හැබි මිනිස්සු වෙනවා. දැන් අපි හිතන්න ඕන කොහොමද? කොහොමවත් හිතන්න ඕනේ නැහැ. විදියකට හිතන්න ඕනේ නැහැ. නිතරම ස්වභාවික වෙන්න බලන්න. කොහොමද අපි ජීවත් වෙන්න ඕනේ? විදියකට ජීවත් වෙන්න ඕනේ නැහැ. ඔබ ස්වභාවික වෙන්න. ඔබ නිහතමානී වෙන්න ඕනත් නැහැ, හීනමානී වෙන්නත් ඕනේ නැහැ, අදිමානී වෙන්නත් ඕනේ නැහැ, යටහත් පහත් පුජ්‍යලයක් වෙන්නත් ඕනේ නැහැ, උසස් පුජ්‍යලයක් වෙන්නත් ඕනේ නැහැ, උගත් කෙනෙක් වෙන්න ඕනත් නැහැ, නූගත් කෙනෙක් වෙන්න ඕනත් නැහැ, කාටවත් යටත් වෙන්න ඕනත් නැහැ, උසස් වෙන්න ඕනත් නැහැ, මධ්‍යස්ත වෙන්න ඕනත් නැහැ. එහෙම කිව්වහම ඔබට මොකද සිතෙන්නේ? සමහර අය කියනවා අපි මේ වැරද්දක් නෑ, අපි හොඳින් ජීවත් වෙනවා, අපි මුකුත් කාටවත් හානියක් නෑ කියලා. සමහර වෙලාවට ඒකේ තියෙන්නේ නොතේරුම්කම. අපි කොච්චර හානිදර දායක විදියටද ජීවත් වෙන්නේ? අපි හුස්මක් ගන්නෙද්දී මොනතරම් ජීවීන් මැරෙනවද? අඩියක් තියද්දී දවසට මොනතරම් ජීවීන් මැරෙනවද? අපේ ආහාර තුල මොනතරම් ජීවීන් මැරෙනවද? ලෝකෙට කාටවත් වරදක් නොවෙනව වෙන්න පුළුවන්. තමන්ගේ චින්තනය තුළ හැසිරවීම තුළ මොනතරම් වැරද්දක් තියෙනවද? ඒක තමයි අර මම පෙන්නුවේ, මේ මම කියලා දකින්න එක. ඔය සමහරලාට ඍජුව ගිහිල්ලා මිනිස්සුෙකුට හානියක් නොකලත් කාට හරි විපතක් වුණාම, තමන්ට මොකක් හරි කරදරයක් වුණාම ඒකට මොකක් හරි වෙන රිටර්න් එකක් තියෙනවා. ගමේ රිටර්න් එක ගෙලින්ම ගෙනාව කැත්තක් පොල්ලක් අරන් ආව, ගේ ඉස්සරහට ඇවිල්ලා කෑ ගැහුවා. කොළඹ ඒක එහෙම රිටර්න් එකක් දෙන්නේ නැහැ. ඒකට දෙන්නේ වෙන. ඒකට ඒක තැපෑලෙන් යවන්නේ. දැනෙන්නේ නැති වෙන්නේ. ඒක මොලේ දිනවනේ ටිකක්. ඒසයි ඒ විකාශනය වෙනවා. මහත්යට උනත් ඒ රැටෙන්නක නොවන දෙනවා. ඒක තැපෑලි යවන්නේ. මං ඇහුවා එක නොවන කෙනෙක් මේ ආට ආදරෙන් කරුණාවෙන් කතා කරන්නේ නැතුව බැනපු දවස් වලට මොකද කරන්නේ කිව්වා. හාඳුනි මං කන්න ඕයන්නේ නැහැ කිව්වා. ඒකත් ඔද රිටර්න් එක. එහෙම නැත්තම් මොකද කරන්නේ? ලුණු වැඩියෙන් දාලා උයනවා කිව්වා. මොකද මට දැනනොත් එම මම දෙනවා රිටර්න් එක. හොඳ වැඩේ. එතකොට දැනනවා කිව්වා, දැන් මෙයාගේ හිත රිදිලා තියෙන්නේ මේකයි මේකයි කියලා. ඊට පස්සේ මහත්තයා ඇඩ කරලා දෙනවා කිව්වා. මම දන්නේ මෙතන ඉන්න මහත්තුරු මොනවල්ලා තෝ කරනවද දන්නේ. රිටර්න් එකක් දෙනවා. නැත්තේ නෑ. මමත්වයේ තියෙන ඕනම කෙනෙක් තමන්ගේ මමත්වයට විරුද්ධව කටයුතු කළොත් එහෙම ක්‍රියා කරන්නේ නැද්ද? ක්‍රියා කරනවා. මම එක මහත්යෙක්ගෙන් අහුව දවසක් මේ ඔයාගේ නෝනා වෙන කෙනෙක් එක්ක යාළුවෙක් කියලා ආරංචි වුණොත් ආ මොකද කරන්නේ කියලා දුන්න උත්තරේ තමයි මම මරණව ගුවා. කවුද තමගේ ගැහෙනු මරණව කියලා කිව්වා. සමහරලාට අර යාළුවෙච්ච පුජ්‍යලයටත් ඒ හානි කරන්න පුළුවන්. ඊට පස්සේ මං කිව්වා මේ ඔයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා එහෙම දැනගත්තොත් එහෙම. ඊට පස්සේ ඒකටනේ අපි කන්නන් දින්න දෙන්නේ. අපි නෝනට කන්නන් දින්න දෙනවා. ඒකට හරියන්නේ ඒ ඉන්න ඕන. මං කොහොම ඉතින් නෝනත් කිව්වොත් මං වාට ඒකට හරියන්න කන්න උයලා දෙනවා කියලා. එවන අපි කවුරුත් නිවැරදි වෙන්න ඕන නේද කියලා. ඒ වගේ අර අත්තවාද හදා ගන්නවා. මම නිවැරදි මම කන්න අඳින්න දෙන නිසා. ඈ? මම නිවැරදි මම කන්න උයලා දෙන නිසා. ඈ? ඒ අත්තවාද තුල තමයි අපි ඔය නිවැරදි හරි වැරදිකාරයෝ හරි ඔය හදාගන්නේ. ලෝකෙට වරදක් නැති වෙන්න පුළුවන්. ඊළඟට එතනින් පමණක් නැවතිලා මදි. අපි ඉහළට ගමන් කිරීමකුත් තියෙනවා. අපි හිතමුකෝ පාරවල් දෙකක් තියෙනවා. ගාලු දිසාවට යන පාර වැරදි පාර, නුවර දිසාවට යන පාර හරි පාර. එහෙමනම් ගාලු දිසාවට යන පාරේ නොයා ඉන්නවා වගේම ඔබ නුවර දිසාවට යා යුතුයි. පාපේ නොකර ඉන්නවා වගේම ඔබ හොඳ වැඩ කළ යුතුයි. සතුන් නොමර හිටිය පමණින් පාපයේ සිදුවීම සිදුවෙන්නේ නැහැ. හැබැයි සතුන් නොමර සිටීම වගේම අභියදහනේ කටයුතු කළොත් හොඳක් වෙනවා. නමුත් ඔය මම ඔය මොඩපහ අභියදාන වලට නම් බනිනෝ. මේ මොකද හේතුව? ඒකේ මස් කඩ වැඩි වෙනවනේ. හරක් නිදහස් කරන ක්‍රමවේදය සාර්ථක ක්‍රමවේදයක් නෙමෙයි නේද? අපි 10ක් මරන්න ඉන්න තැනින් එක්කෙනෙක් ගත්තයි කියලා එයා 9ක් මරන්නේ නැහැ. එයා 10ම මරනවා නේද? ඒ නිසා ඒකට නම් මම එක එක දේවල් කියනවා. නමුත් හොඳ වැඩ කරන්න ඕන. ඒ හොඳ වැඩ නරක වැඩවලට වඩා එහා වැඩක් තමයි මේ භාවනා වැඩ පිළිවෙල. ඒක මේ හොඳ වැඩ නරක වැඩත් එක්ක අදාළ දෙකක් නෙමෙයි. මේක මනෝවිද්‍යාවක්. විඥා උදපාදි කියන්නේ විද්‍යාව උපදවා ගත්තා. මේක හොඳ වැඩ නරක වැඩ වලට වැඩි දෙයක්. ternaryනේ. ඒතකොට මේ භාවනාත්මක වැඩ පිළිවෙල කියන්නේ අර පව්පින් වලට වඩා එහා ගියව කාරණය. දැන් එතකොට තේරෙනව නේද? දැන් අපි මේකේ එදෙලා මේක තේරුම් ගන්න ඕනේ. මොකද්ද කරන්නේ අපි? අපි අපේ මනස තේරුම් ගන්න උත්සාහ කරනවා. මට බය හිතෙන්නේ ඇයි? මට දුක හිතෙන්නේ ඇයි? මම අඬන්නේ ඇයි? මම වැළපෙන්නේ ඇයි? තෙරපගෙන ඉන්නවයි කියන එක නෙමෙයි. මේක යමක් ආවහම මේ ඉවසගෙන තෙරපගෙන ඉන්න, ඇඬෙන්න ආවහම අඬන්නේ නැතුව ඉන්න, දුක හිතුනහම දුක හිතෙන්නේ නැහැ වගේ ඉන්න නෙමෙයි. දුක නූපදින තත්වයට. ගැටලු නූපදින තත්වයට. හදන්න සමහර අයට තියෙනවා මේ මොහොතේ ගැටලු නැහැ. ප්‍රශ්න නැහැ. මේ ප්‍රශ්න නැත්තේ ගැටලු නැත්තේ ඇයි? අපි මේ ප්‍රශ්නේ හමු වෙන තුරු පමණයි. ප්‍රශ්නේ මුණ ගැහිච්ච ගමන් ඒ මහා සංతాපයකට පත් වෙච්ච අය අපි දැකලා තියෙනවා. ඊටාම ප්‍රමෝදයෙන් ජීවත් වෙච්ච අය එක්තරා අබල දුබලතාවයකට හරි ව්‍යාධියකට හරි පත් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඔය කාන්තා පාර්ශවයේ විශේෂයෙන් වයස කියන්න අකමැති ගමේ තියෙන රහස මොකද්ද? නාකී කියලා වෙන්නන්න කැමති නැති බව. කොච්චර සුදු වෙන්න හැදුවත් සුදු නොවි කළු කර කර ඉන්නේ ඇයි? නාකි නොවි හට නාකි වීම පෙන්වන්න අකමැති බව ඒ තුළම තියෙනවා. කොච්චර දුප්පත් අගහිඟකන් තිබුණත් ණයට ඉල්ලලා හරි පෙට්‍රෝල් ගහගෙන කාර්යක යන්න හිතන්නේ ඇයි? එහෙම නැත්තම් කෙනෙක් ඒත් එහෙම තමයි. එහෙම දෙයක් තියෙනවා. එහෙම පීඩනයක් නැද්ද ඇත්තටම? ජීවිතේ සංගවාගත්ත දෙයක් නැද්ද? තියෙනවා. සජීවී තත්ත්වයේ තමන්ගේ ඇඳට ගිහාම, තමන් පුටුවේ වාඩි වුණාම තමයි අන්න ලයු මනසට තමන් මුහුණ දෙන්නේ. සජීවී මනසට. එතකන් තියෙන රංගපෑම. එළියට කොණ්ඩේ හදලා, ෂර්ට් එක කලිසම මැදලා, සපත්තු ඇඳලා, එළියට අපි දානවා නළුවා. ඇත්තම එළිය ඉන්නේ නළුව නෙවෙයි. නළුව ඉන්නේ ලයිව් එකේ නෑ, සජීවී එකේ නෑ. සජීවී එකේ නෑ ඉන්නේ අර තමන්ගේ පෞද්ගලික කාමරේ. එදෙන්ද ගියාම තමයි ඔන්න සජීවී එකේ නෑ තමන්ට පේනවා. අරක මේවයි මේක මෙහෙමයි අරයි මෙහෙමයි ඔක්කොම වැඩ කරන්නේ එතන. ඊළඟට අපි හිතනවා මේ මහත්ය නෝනට ගෙදර සමාජයේ වුණත් එතනත් තියෙන යම්කිසි ඒත් නලුකම තමයි එතනත් තියෙන්නේ. වැඩපොළට ගියාම රැකියාව කරන තැන එතනත් නලුකම. නලුව හොඳයි අර සජීවී ඇත්ත පුජ්‍යලය තමයි බලන්න ඕන කොතනද ඉන්නේ කියලා. දුක කියන එක දැනෙන්නේ ප්‍රඥාවන්තයෙකුට පමණයි. නැත්තම් දුකක් නෑ. දැන් අපි ওই පන්සලේ හිටියා විල්සන් කියලාද කවුද මිනිස්සෙ? ඒ මිනිස්සෙ හොඳට කනවා. එනවා උදේ පාන්දර පොඩ්ඩක් අතවතු ගන්නවා. දවල්ට ලොකු බත් චාච්චියක් විතරක් හදා ගන්න කන ඊට පස්සේ දත හරහර ඉන්නවා. මොනවද ප්‍රශ්නේ? මොකුත් නෑ. අයියෝ මිනිහට වැඩක් නැහැ. ගෙදර ළමයින්ට කන්න තියෙනවද එනවද, ළමයි ඉස්කෝලේ යනවද, තමන්ගේ අනාගතේ මොකද්ද, ඒ මොකක්වත් වැඩක් නැහැ. ඔය ඉන්නවා ගංජ ගහපු මිනිස්සු, කුඩු ගහපු මිනිස්සු ඔය ඉන්නේ. එතකොට ප්‍රශ්නයක් නැතුවම ජීවත් වීමද නෙමෙයි බුදුදහම කියලා කියන්නේ. අර මෝහාන්ධකාරයෙන් මත්තු ජීවිතයක් නෙමෙයි බුදුදහමේ විසඳුම කියන්නේ. බුදුදහම බලන්න ඕන, විමසලා බලන්න ඕන තමන් කොතනද ඉන්නේ කියලා. දැන් සමහර කට්ටිය ඔහේ නාන්නේ වෙවේ කිඹුලා කනක කනකට ගෑ ගහන වෙන්න මාව කනෝ කියලා. ඒකයි වෙන්නේ. ප්‍රඥාවන්තව බලනෝ නම් තමයි තමන්ට පේන අනාගත දුක්, වර්තමාන දුක්, අතීත දුක්, මේ දුක් වලට හේතු පංච උපාදානස්කන්ධයයි කියලා පේනවා. පේනකොට යා මේ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙන්න බලනවා. මොනවද? රූපයෙන් නිදහස් වෙන්න. මානසික වේදනාව කියන්නේ මාව තමම පුච්චන දෙයක්. සුඛ වේදනාව වුණත් දුක් වේදනාව වුණත් හරියට පුච්චනවා. තන තමම පුච්චලා නැද්ද? තරහෙන් පිච්චිලා නැද්ද? පිච්චිලා තියෙන හැම දෙයකම පිච්චෙනවා. මේ සංඥාවන් වලින් සංඛාර විඥාන වලින් මාව නිතරම පුළුස්සාහරනවා. දැන් තේරෙනවනේ හොඳ මිනිස්සෙක් වෙනවට වැඩිය දෙයක් ජීවිතේ තියෙනවා. පන්සිල් රකින්නවා කියන එකට වැඩිය දෙයක් ජීවිතේ තියෙනවා. පන්සිල් බුදුහාමුදුරන්ගේ දෙයක් නෙමෙයි. ඒක බුදුහාමුදුරුවෝගේ ජීවිතයේදී සූත්‍ර දේශනාවල් කරද්දී මේ පන්සිල් සමාදන් කළා නෑ. ඔබ අහලා තියෙනවා දෙක සූත්‍රයකට කලින්වත් මේ මුගලන් මේගොල්ලෝ පන්සිල් සමාදන් කරවන්න කියලා එහෙම කියලා නෑ. ආනන්ද මේගොල්ලෝ පංචශීලයේ පිහිටවන්න කියලා එහෙම නෑ. බොරුවක් කියන්න ඕන තැන බොරුවක් කිව්වොත් වැඩක් නැහැ නේ. ඒකයි බුදුහාමුදුරු පන්සිල් සමාදන් කරේ නැත්තේ. හැමතැනම ඇත්ත කිව්වොත් ප්‍රශ්න වැඩි වෙනවා සමාජයේ. බොරුවක් කියන්න ඕන තැන සමහරලාට බොරුවක් කියන්නත් ඕන. ඒ බොරුවෙන් යහපතක් ඇති කරන්න පුළුවන්. ඇත්තක් කිව්වම මිනිහක් මැරෙනවා නම් එතන බොරුවක් කියලා නේද? පොඩ්ඩක් බේරගන්න කොච්චර හොඳද? Mm-hmm. ප්‍රාණඝාතයක් කළා තා බොහෝ අයගේ ප්‍රාණය ඉතුරු කරන්න පුළුවන් නම් ත්‍රස්තවාදයක් කරේ නැති ගල්ලා එක් මොනතරම් පුණ්‍ය කර්මයක්ද? අනේ හොඳ නෑ ප්‍රාණඝාතය, හොඳ නෑ ත්‍රස්තවාදයට ඉඩ දෙන්න ඕන කියලා දුන්න නැගේ මොකද? ඒකයි සෝමහාමුදුරු කෙලින්ම කිව්වේ මේකට තියෙන විසඳුම තේරෙන භාෂාවෙන් උත්තර දෙන එක විතරයි. සාමය, කරුණාව, දයාව, මෛත්‍රිය සමා ඕව තේරෙන්නේ නැත්තම් එයාට තේරෙන්නේ ත්‍රස්තවාදී විතර නම් ඒ භාෂාවෙන් එයාට උත්තරයක් දෙන්න ඕන. ඒකනේ හමුදා ගත්ත තීරණේ නේද? ජනාධිපතිතුමා ගත්ත තීරණේ ඒක. ඒ තීරණේ ඒ වෙච්ච නිසා තමයි අද බස්වල බය නැතුව යන්නේ. නැත්තම් මමත් බස්වල යන්නේ මේ ළඟ තියෙන හාල් ගෝණි වලට ඇන යන්නේ. කකුලින් හරි අල්ල බලනවා මේ මොනවද තියෙන්නේ කියලා. කට්ටිය ඉතින් hina වෙනවා. hina වුණත් මං හොයලා බලනවා. සුරාපානේ. දැන් එක දවසක් ඔය අම්ම කෙනෙක් ගිහිල්ලා එංගලන්තේ ලංකාවට ඇවිල්ලා මට කියනවා අම්මේ මේ සාවින්හස එංගලන්තේට නම් ගියා තමයි ඒක ශික්ෂාවක් කැඩුනායි කිව්වා. මගව මොකද්ද? මේ මාව සීතලේ ගල් වෙලා මේ ඇඟිලි ඔක්කොම මේ හිරි වැටුණා. ඉතින් අපේ පුතා මොනෝදෝ සුරාපානේ වගේක් වීදුරුවක දාලා බොන්න දුන්නා මම බිව්වා. ඊට පස්සේ සීතල ගතිය නම් ඇරිලා ගියා කිව්වා. දැන් අපේ දින සුරාපානේ රකින්න ගියා නම් එහම අර අම්ම දෙත්ත පෝච්චි වෙනවා. එතකොට මොනතරම් අවිද්‍යාවද සුරාපානයක් නොකර ඉඳීම. බලන්නේ ජීවිතේට සුවදායි විදියට යමක් එකතු කරගන්නවා නම් ඒ දේවල් ඕනම එකක්. පංචශීලිය රැක්කත් එකයි කැඩුවත් එකයි. ඒක ධනාත්මක ලෙස ජීවිතේට යහපත් ලෙස බලපානවා නම්. ඇයිදද සුරාපානය කිරීම වරදක්ද? වරදක් නෙවෙයි. රුසියාව, එංගලන්තේ වගේ ගියොත් මාත් අඩියක් ගන්න ඉඩයි. මේ දිග වෙන දන්නේ එහෙ දිගයි. ඇයි හේතුව? ඒකට ඔරොත්තු දෙන්න. ඒකට ඔරොත්තු දෙන්න. මේ ශ්‍රී පාදේ උනත් ගිහිල්ලා දැඩි හීතලකින් පීඩාවක් විඳින වෙලාවක කරන්න වෙයි. හැබැයි මම හව කරන කෙනෙක් නෙමෙයි. මිත්‍යා මත කියන එක වැඩක් නැහැ. මිනිස්සෙකුට එහෙම රාම හදලා වැඩක් නැහැ. දැන් ඌරු පෙන්වන්න බෑ සමහර අය. අනිත් සත්තු ඔක්කොම කනවා. ඌර පෙන්වන්න බෑ. මොන පිස්සු වැඩක්දනේ කන්න කිව්වොත්. ඉතින් අර අර දෙයයන්ට කියන්න තිබ්බේ මේ මිනිස්සුන්ට මේ හරකට නොකා ඉන්න කියලා කිව්වා නයි වරයිනේ. අහිංසක සත්තුටක ඉතුරු වෙයි. ඕවට තමයි මනක් කල්පිත භාවය කියන්නේ. මිනිස්සු ඕවා ආරක්ෂා කරන්න ඕන. බුදුහාමුදුරේ වහිත පිණිස අනර්ථය පිණිස පවතිනවා නම් ශාරීරිකව ලෝකයට සමාජයට හැම දෙයක්ම අර අත්තානං උපමං කත්වා කියන තැනින් ශික්ෂණය ඇති වෙන්නම ඕනේ. ඒ ශික්ෂණය ඇති වෙන්නේ ඥානෙ උදා වීමෙන්. එපයි කිව්වට ඔක මිනිස්සු වළක්වන්නේ නෑ. අර බෝතලේ යටින් ගහලා තිනෝ මේ හෘදාබාධ ඇති වෙනෝ නේ, පිළිකා හැදෙනෝ කියන මිනිස්සුන වළකින්නේ. ඊට පස්සේ පිටරටවල් වන්න සිගරට් පැකට් එකේ ලංකාවෙත් දැන් ගහනවත් දන්නේ නැහැ නේ. පිළිකා මුඛ රෝගයක් තියෙන එකක් දානු මුඛ රෝගෙත් එක්ක අරගෙන යසුබනෝ. එතකොට මේ ලෝකෙට විසඳුම මේ වෙපා මේ වෙපා මේ වෙපා මේ වෙපා මේ වෙපා කියන එක නෙමෙයි. අපි ඥානය උදා කරගන්න ඕන, ප්‍රඥාව උදා කරගන්න ඕන. ඒ උදා කර ගැනීමෙන් එයාට එයා හිතක් වෙන්න ජීවත් වෙන්නේ, ලෝකෙට අහිතක් කරන්න ඔහු ක්‍රියා කරන්නේ. මමත්වයේ කියන එක තෙරපෙන තරමටම මිනිස්සු ඒ තරම් උද්වේගකාරී, වේගවත්, සාහසික පුද්ගලයෙකු බවට පත් වෙනවා. ඒ මමත්වයේ Tamanටම හානි කරයි. ඒ මමත්වයේ අනුන්ට හානි කරයි. ඔය සියදිවි හානි කරගන්නේ මමත්වයේ නැතුවද? නෑ, මමත්වයේ වැඩි වෙලා. ලැජ්ජාවයි, මුහුණ දෙන්න බෑ. ප්‍රාර්ථනාව ලැබුණ නැෂ්ඨ වුණේ ඒ නිසා. එතකොට මේ විකාර ලෝකයේ හැම දෙයක්ම සිදුවන්නේ මමත්වයේ පදනම් අරගෙන. වැඩිය නෙමෙයි මේ වචන කියන දේවල් වලටම කොච්චර ඔබව සලවන්න පුළුවන්ද? නෑ හාමුදුරුව එහෙම ඔබව සෙලවෙන වචන කියන්නේ නැති හින්දා ඉතින් කූල් එකේ ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නෑ. මෙතෙන්ද ගනල්ලා වාඩි කරන්න ඕන ඔබ අගමැතිම පුජ්‍යලයා. ජීවිතේ ඇතිනේ හොර හරි කෙනෙක් ඇතිනේ නම් කරන්න කිව්වොත් අගමැතිම පුජ්‍යලයා. කෙනෙක් ඇතිනේද? මන්න දකින්නම කැමති නෑ. අහන්නත් ඔහු ගැන කැමති නෑ. දැන් මතක් වෙලත් තියෙන්නේ ඒ කෙනා. ඈ ඈ ඒ කියන්නේ අකමැතිම පුජ්‍යලයා තමන්ගේ නෝන නෙවෙයි නම් මහත්ය නෙවෙයි නම් වාසනාව. ඈ එයින් එහාට තියෙනවා නම් කමක් නෑ ටිකක්. ඈ එහෙම තියෙන්න ඕන. හරියට ඒ ජීවිතය හඳුනගත්තේ නැති වුණොත් එහෙම අයික නොවන කෙනෙක් දන් දෙනු දන් දීලා කියන්නේ ඒ මහත්යට හොඳ උපතක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මට නම් ජීවිතේට එපා. අපි හව ඒ මොකද නෑ අඳුරනේ ඉන්නකන් ওই මනුස්සය බීලා ඇවිල්ලා මට ළමයට ගැහුවා බැන්නා. මදාම කනමදියාගේ ගෙදර. ඒස ඔය මිනිහමට ආයිසසර නම් එපා කියලා පින් දෙන්න. එහෙම දෙන්න. මට නම් එපයි කියලා දෙන්න ඕන. සමහර තැන්වල ජීවත් වෙලා ඉද්දිම කියන මොනට. මෙයාට හොඳ උපතක් මම ප්‍රාර්ථනා කරනවා. මෙයා මට ආයි ලැබන ආත්මේ නම් එපා. කොහොමද වැඩේ? ඉතින් අපි හොඳට හිතා ගන්න ඕන එක දෙයක් තමයි අපි යුතුයකම මේ දේවල් ඔක්කොම පිටින් කරන ගම අත්තාහි අත්තනෝ නාතෝ ඒකයි වැඩි තමන්ට තමන් පිටයි. 100 කෙනෙක් ආ ඒ 100ලා බොහෝ කාලයක් අවුරුදු 40ක් 50ක් හොඳින් ඉතින් යුග ජීවිත ගත කරපු අය ඒ නෝන මල මොන මලාට පස්සේ මට කියනවා හාමුදුරුවනේ මං ඒ නෝනමයි සසරක් ප්‍රාර්ථනා කරන්න කිව්වා. සිය කියන්නේ නෝන මල ඒ නෝනමයි මම සසරක් ප්‍රාර්ථනා කරන්නේ. හා මං අහුව යාළු වෙලාද බැන්දේ? නෑ නෑ ප්‍රොපෝසල් එක කතා කරලා. හා බලන්න ගියාම වනමාලි ඉස්සෙල්ලම හිත ඇදලා ගියේ මොකුමකටද කියලා මං අහුවා. කියන හාමුදුරුවනේ කොණ්ඩේ පයට පෑගෙන හා කොණ්ඩේ රාස ඕ අපේ නෝන දාන්න ගියාම කොණ්ඩේ අරන් ඉන්න තව එක්කෙනෙක් යවන්න කිව්වා. එලට දොලර ගියාම තව එක්කෙනෙක් කොණ්ඩේ අරන් ඉන්න යවනවා. ඒ තරම් දිග කොණ්ඩයක් තිබ්බා පයට පෑගෙන කොණ්ඩ කිව්වා. මංගව දැන් ලැබනාත්මේ නෝන උපදිනවා. ඔය උඳුගෝව කන ලෙඩ එහෙම තියෙනනේ. ඔය උඳුගෝව එහෙම මේ කාලා කොණ්ඩේ නැතිව හම්බ වෙනවා. පොඩි මෝංගල් ගතියකුත් එක්ක කොණ්ඩේ නැතුව නෝන ඒ නෝනම තමයි ඉපදිලා ඉන්නේ. පොඩි උපද්දේදී සිදුවෙන දෝෂයක් නිසා කොණ්ඩේ නැහැ. උඳුගෝව කාලක ස්කස් 2යි 3යි තියෙන්නේ. පොඩි මෝංගල් ගතියක් තියෙනවා. මේ මොකද කියන්නේ? විවාහ කරගන්නවද? එහෙම වුණොත් ඉතින් හිතලා බලන්න වෙනවා. දැන් මං කිව්වේ ඒ නෝනමනේ. ඒ නිසා මහත්තයා කොණ්ඩේට නම් කැමති කොණ්ඩේ පරිස්සම් කරගන්න. තේරුණානේ? රූපෙට නම් කැමති රූපෙ පරිස්සම් කරගන්න. මහත්තුරුන්ටත් ඒකමයි කියන්න තියෙන්නේ. තමන්ගේ හෑන්සන් එකට නන්න ඕන කැමති ඒ හෑන්සන් කව තියාගන්න, නැත්තම් මේ පුතජ්ජන ලෝකේ බැඳීමේ විද්‍යාවක් නෑ. ඒකට එරෙහි වෙන්න එපා. ඒක තමයි ඇත්ත. දැන් මං හරි එම රවුල් වවාගෙන හරි මේ හොටු කබ හැමතැනම නාවර දාගෙන මෙතන හිටියේ නම් මට ආසක් නෑ කවුරු නේද. ඒ තමයි ඉන්ද්‍රිය ලෝකේ හැටි. ඒක නිසා මම දැනගත්තා මම උදේ පාන්දර හිස බාලා රවුල කපල පොඩ්ඩක් එහෙම කරලා මේකප් එක දාගෙන මේකප් කිව්වට එහෙම මේකප් නෑ නිකන් මූණ සෝදලා ආවා අර ඕගොල්ලන්ගේ මේකප් නෑ. ඒ නිසා මේ ඕකයි ලෝකේ. දැන් ඕකට වෛර කරන්න ඕනද? නෑ, අඳුර ගන්න ඕන. මේ 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 කෙනා මෙහෙමයි, මේක මේක මේ සිද්ධ වෙන්නේ මෙන්න මේ විදියටයි. මේක විද්‍යාව. නෝන කැමති මේ වටපිටාවට, මං එයාට කැමති වෙන විදියට මේ විදියට ක්‍රියා කළ යුතුයි. මහත්තයා කැමති මේ විදියටයි, මම මේ විදියට ක්‍රියා කළ යුතුයි. පිරිසිදුව ඉන්නවටයි කැමති, ලස්සනට ඉන්නවටයි කැමති, පිළිවෙලට ඉන්නවටයි කැමති, හොඳින් කතා කරනවටයි කැමති නේද? එක එක විදිය. ඕක විද්‍යාව. ඔය ලෝකේ ජීවත් වෙන විද්‍යාව. ඒකට වෛර කරන්න එපා. ඒක තමයි ලෝකේ හැටි. එක එක ලෝක මානසික ලෝකවල හැටි. දැන් ওই ලෝකේ විසඳුම. දැන් ওই කාරණා වලින් ගන්න තියෙන එකම දේ මොකද? තමන් යහළුවන් අතරේ, විවාහය අතරේ, දරුවන් අතරේ ජීවත් වුණත් ඔබ සසර තනියෙන්. ඔබ සසර තනියෙන්. අපි හිතනවා පුත්තා මත්ති දනම් මත්ති, මට දරුවෝ ඉන්නවා, මට යාළුවෝ ඉන්නවා, මට මොන අඩුවක්ද, මට මොන දුකක්ද, මම මෙතනින් පෙන්නලා දුන්නේ මොකද්ද? ඇත්ත තත්ත්වය කිසි කෙනෙක් නැහැ. තේරෙනවනේ ඒකයි ස්වරූපය. ගහේ කොළ නැති වුණොත් මිනිස්සු හෙවනට එන්නේ නැහැ. ගහේ මල් නැති වුණොත් මිනිස්සුයෝ අර බඹරු සමනැල්ලු එන්නේ නැහැ. එකයි තියෙන ප්‍රශ්නේ. නෝනගේ කටසර වැඩි වුණොත් අර ගෙනා මල මාලි නෙවෙයි නම් පස්සේ ඉන්නේ මහත්තයා කැමති වෙන්නේ නැහැ. නැන්දම්ම වුණත් එහෙම එනකොට නම් ආවේ 10ට 5ට නැවිලා දැන් මේකේ කටේ සද්දේ කියලා ඊට පස්සේ එතරම් ප්‍රශ්න. එහෙමනම් ඒ ලෝකය හඳුන ගන්න ඕන. ඒ ලෝකයට අනුගත ජීවත් වෙන්න ඕන, ක්‍රියා කරන්න ඕන. දැන් තත් පේනවනේ සසර කවුරුත් නැහැ කියලා. තේරෙනවනේ Taman tane. දැන් අඬනවා මලාට පස්සේ. අඬන්නේ මොකද? මෙයා මලා කියලාද? නැහැ, එතන ඉඳලා මේ මට කන්න හම්බ කරලා දෙන්නේ කවුද? තනියට ඉන්නේ කවුද? ගෙද ඔය වගේ ප්‍රශ්න කියලා අඬන්නේ. තමන්ට තියෙන අඩුපාඩුකම් ටික කියලා අඬනවා මිසක් නැතන්නේ. ඊට පස්සේ ගොඩාක් මේ වෙලා ආච්චි අම්මලා මී ආත්තලා වගේ අය මී යනවා. මිනිස්සු අඬනවාද වැඩි? වැඩි අඬන්නේ නැහැ. ආච්චි අම්ම නෙච්චර ඉතින් ප්‍රයෝජනෙක නෑ, මොකුත් නෑ. ඉතින් හිටියා කාටත් පොඩ්ඩක් එහෙම වෙවි මලහ. එයා දුකෙන් හිටියේ මලහ හොඳයි. ඉතින් ප්‍රබේදන තියෙනවා ගොඩාක්. ඒව කියන්න ගියොත් එහෙම කාලය යන වෙන හොගේ හොඳ පැතිත් තියෙනවා, නරක පැතිත් තියෙනවා, සාධාරණ දේවලුත් තියෙනවා, අසාධාරණ දේවලුත් තියෙනවා. ඒ අතර මොකද්ද? අත්තාහි අත්තනෝ නත්ති, තමන්ට තමන්වත් නැහැ ඊළඟට. මේ තමන් කියලා හිතාගෙන ඉන්න දේ තුලවත් මමෙක් නැහැ. මමේ කියලා හිතාගෙන ඉන්න හැම අවදාලා යනවා. මමයි කියලා හිතාගෙන ඉන්න මේ ශරීරේ මාව දාලා යනවා. එතකොට මොකද හිතෙන්නේ? කුතෝ පුත්තා කුතෝ දන. සමහර ලාට ඉතින් අපිට වේගයක් නම් තියෙන්න පුළුවන්. මලත් කමක් නෑ, අපි මරණයට බය නෑ. ඒ විකාර මානසිකත්වයකින් එහෙම හිතනව නිසා සත්‍යවාදීත්වය තුල නෙමෙයි ඒක තියෙන්නේ. ඔය මම කාටවත් බය නැහැ කියන කට්ටිය පිහියවල් ඉනේ ගහගෙන ඉන්නේ. ඒ මොකද? බයට නෙමෙයි. බයට. සබ්බේ සංඛාර අනිච්චා යදා පඤ්ඤාය පස්සති. සේලොම සංස්කාරක ධර්මයෝ අනිත්‍යයි. සේලොම සංස්කාරක ධර්මයෝ අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ මොකද්ද? ඒවයි නොයලෙන්න. නිත්‍ය කරගන්න එපා. සේලු සංස්කාරක ධර්මයන් වල නොයලෙන්න. එසේ නොඇලීමෙන් අපිට හැකියාව තියෙනවා අපේ මානසික නිදහස ඇති කරගන්න. බලන්න ඔබ සංස්කාරක ධර්මයෝ නිත්‍යයි කියලාද ඉන්නේ අනිත්‍යයි කියලාද ඉන්නේ? නිත්‍යයි. මේ ඉඩම මගේ, මේ ගෙදර මගේ, මේ මහත්ය මගේ, මේ මගේ නෝනා මගේ තියෙනවා. මේ දරු මගේ කියලා ඔය මලාට පස්සෙත් අපිට ඕන තරම් අහන්න ලැබෙනවා. සමහරලාටනේ මහත්තයා නෝනගේ ඇඟට වැහිලා, නෝන මහත්තයාගේ ඇඟට සමහරලාට වැහිලා, සමහර අම්මලා තාත්තලා නැති වුණාම තමන්ගේ දරුවන්ගේ ඇඟට වැහිලා හරි ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේ ගැටලුකාරක තත්ත්ව තියෙනවා. දැන් මේ පහුගිය දවසක එක දුවෙක්ගේ ඇඟට වැහිලා, ඉතින් ඒ දුවගේ මහත්තයා ඇවිල්ලා අපිට ගුව මෙහෙම දානයක් දෙන්න කියනවා. මේ අපේ නෝනගේ තාත්තා මෙරළ වැහිලා, මේ හරි ප්‍රශ්නයක්. දැන් කි පින්කම් කීපයක්ම කිව්වෝ. දැන් කියනවලු 25 තමකට දානයක් දෙන්න. මම අහුවා දැන් ඒකත් කළා මාමණ්ඩි නොකියොත් මොකද කරන්න කිව්වා. දැන් නම් හාමුදුරනේ ලක්ෂ ගාණක් ලක්ෂ 5ක් විතර වේදම් කරලා තියෙන්නේ. දැන් වේදම් කරන්න මට සල්ලිත් නැහැ. මාම කියලා බලන්නේ නැහැ කිව්වා. කට්ටඩියක් ගෙනලා කුප්පියක දාලා ගිනින් දානවා කිව්වා මොදේ. ඔන්න බලාගන්න. හොඳට ඇවිල්ලා තියෙන්නේ. සෙනෙහසින් ඇවිල්ලා තියෙන්නේ. මේක දෙකක් තියෙනවා. ශාරීරික ස්වභාවයක් පමණක් නෙමෙයි, මේ කය ඇතුලේ මානසික බලයක් තියෙනවා. ඒ මානසික බලය නිසා තමයි ඔබට ඔබ කැමති විදිහට ඉන්න බෑ. අර කර්ම බලවේගයෙන් විසින් ඔබ සොලවනවා. ඒක ඔප්පු කරලා බලන්න පුළුවන්. විනාඩි 30ක් නිහඬව ඉන්න බලන්න පුළුවන්ද? ඉන්න විනාඩි 30ක් අධ්‍යාත්මිකව නිහඬව ඉන්න පුළුවන්ද? අපි බලමු ටික වෙලාවක්. විනාඩි 10ක් ඉඳලා. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. දිගින් දිගටම සද්ධර්ම ශ්‍රවණය කරන්න. අපේ YouTube එකේ තියෙනවා ආනන්ද තේරෝ කියලා සර්ච් කරන්න. නැත්තම් ශ්‍රී ලංකා බුදුබණ මේන් තියෙනවා. channels දෙකක් තියෙනවා. living buddhist කියලා channel එකක් තියෙනවා. නිවන් මඟ කියලා channel එකක් තියෙනවා. ඒ වගේම www.sammasamadhi.com කියන වෙබ් අඩවිය තියෙනවා. ඒකේ පූර්ණ නිදහස කියන පොතකුත් තියෙනවා. හොඳට අරගෙන බලන්න ඕන. මෙහෙත් ඇති පොත් අරගෙන කියවන්න ඕන. ධර්මය ඒවයින් ඩවුන්ලෝඩ් කරගෙන වැඩිපුර අහන්න. මේක විශේෂ පැතිකඩක්. ජීවිතේ නිතර මහන්න හම්බෙන්නේ නැති පැතිකඩක්. සමහර අය මේක ඉතාම සරලයි ඔය කියන්නේ අපි මැරෙනවා කියනවනේ. නරක වැඩ කරන්න නැතුව හොඳ වැඩ කරන්න කියලා නෝ කියන්නේ. නැත්තම් නරක වැඩ නොකර ඉන්න කියන්නනේ. ඔය මහන්සි වෙන්නේ ඒ වගේ පටු අදහසක් නෙමෙයි. ඊට වඩා විද්‍යාවක් අපිට මේ ලෝකේ සොයාගන්න තියෙනවා කියන කාරණේ. ඒක මේ භවයේදීම අපිට හොයාගන්න පුළුවන් හැකියාව තියෙනවා, ශක්තිය තියෙනවා. ඒ වගේම අවශ්‍යයි කියන කාරණේ තමයි මම මතක් කරන්නේ. ඒක තමන්ට තේරෙන පමණින් හිතන්න එපා මේ මම මේ දැනගෙන තියෙන ඔක්කොම කියලා. ධම්මපදයේ ගාථාවක් අපිට තේරෙන විදිහට අපි තේරුම් ගන්නවා. නමුත් ඇත්තෙම රහතන් වහන්සේලා නිර්මාණය කරපු ගාථා. ඒ නිසා තමයි අපිට නිකම් මෝඩයෝ නෙවෙයි පට්ටපල් මෝඩයෝ කියන්නේ ඒකයි. අපි හිතනවා හා මම ධම්මපදී ගාතාව දන්නවා. ඒ වගේ තමයි මේ තියෙන ධර්ම කරුණත් මං කියපු ටික ඔබට තේරුණ පමණින් ඔබ හිතන්න එපා ඒ කියපු ටික තමයි මට ඒ තේරුණේ. නෑ, ඒ ඔබේ ඥානයේ පමණින් ඔබට තේරුණේ. තේරුණානේ? ඒ පූර්ණව ඔබට තේරුණා නම් ඔබේ ආත්මීය ලොකු වෙනසකුත් මේ මොහොතේ ඇති වෙලා ඉවරයි. එනිසා මේ වෙනස ඇති කර ගැනීම සඳහා ඔබ වඩ වඩාත් කැපවීමෙන් ධර්මයේ සොයා යුතුයි, ධර්ම ශ්‍රවණය කළ යුතුයි. වැඩිපුර ධර්මය අහන්න ඒ තරමට ඔබේ ඔබට වඩා ගන්න බැරි ශක්තියක් ඒ ධර්මයේ ඇසීමෙන් ලෝකෝත්තර කුසල බලය ඔබට වඩා ගන්න හැකියාව තියෙනවා. මොකද අපි නිතරම ලෝකෝත්තර ධර්මය ගැනයි අවධාරණය කරන්නේ. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.